අද මේවත් කුලපතර සක්වේ දවසේ ඊටම අගනා ගැඹුරු දහම් කරුණු විස්තර වන ධර්ම දේශනාවකට සමන් දෙන්න ඔබට මට අවස්ථාව ලැබුණා. අපි ඒ ගැන අපේ පූජ්‍යපාද මාංකඩවල සුදස්සන හිමිපාණන් වහන්සේට පින් දෙනවා. ඒ වගේම මෙතෙක් කළ බණ අප ඔබට යම් යම් මේ ආශ්‍රයෙන් දහම් ගැටළු මතුවන්නට ඇති. කලින් නිවේදනය කරපු දුරකථන අංකයේ වෙනස් වීමක් වෙනවා මේ මැදිරිය වෙනස් වීම නිසා. මෙන්න මේ දුරකථන අංකය ලියාගන්න 2 68 24 12 තමයි මේ මැදිරියට අදාළ ටෙලිෆෝන් දුරකථන අංකය. ඒ අංකයෙන් ඔබට පුළුවන් යමකන්න අමතර ඔබේ ගැටලුව කෙටියෙන් ඉදිරිපත් කරන්න.
ඊට පස්සේ 0.1
ඒක කොහොමද දන්නවා සාමාන්‍ය 0.1 දාලා ඊට පස්සේ 2 68 24 12 අංකයට අමතන්න පුළුවන්. ඒ වගේම අපේ ධර්ම දේශනාවේ ප්‍රශ්න අහන්න කලින් පොඩි දැනුම් දීම් දෙකක් කරනවා. අදත් ධර්ම දානය සඳහා ඉවලා තිනවා අප්‍රමාදේ නැමැති පොතක් මේ ගිය පාර පොය දවසෙත් මේ ගැන අපි නිවේදනයක් කළා. පූජ්‍ය පාදනාවුනි ආරිය ධම්ම හිමිපාණන් වහන්සේගේ ධර්ම දේශනාවක් ඇසුරෙන් පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමිපාණන් වහන්සේ ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල පොත් 2000ක් ගහලා මේ දැනුම් දෙයින් එනතුරු බලා හිටියා කියලා අඳුර ටිකක් ධර්ම සංවේගයට පත් වෙලා තියෙනවා. ලියුම් ලැබිලා තියෙන්නේ 550යි. එතකොට වෙනදා පොත් 2000ක් ඉල්ලන ගායකින්ට ඇයි මේ ධර්ම ප්‍රචාරයේ මේ ධර්ම දානයේ එපා වෙලා දෝ කියන කලකිරීමක් ඇති වෙලා තියෙනවා. ඒක නිසා මේ පොත් ලබා ගත්තේ නැති අය කරනා කරලා ලිපියකින් රුපියල් 30ක මුද්‍ර සමග ඉල්ලන්න මේවත් වැදගත් පොත අප්‍රමාදය. ලිපිනය පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමිපාණන් වහන්සේ හිමියන් ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්වැල්ල. තව ඉල්ලීමක් අපෙන් තිබෙනවා අන්ධ ජනතාව සඳහා වූ බෞද්ධ සංගමයක් පිහිටවලා ඒ ඇත්තන්ට අන්ධ ලෝකයට සීඩී මාර්ගයෙන් ප්‍රේල් ක්‍රමයට පොතපත් සකස් කරලා බුදුදහම ගැන ප්‍රචාරයක් දීමට ඒ සංගමයට අවශ්‍යයි කියලා තියෙනවා. උදව් කරන්න කැමති කෙනෙක් මෙන්න මේ ලිපිණයට උදව් කරන්න ඔබට පුළුවන්කම තිබෙනවා. අන්ධ ජනතාව සඳහා වූ බෞද්ධ සංගමය 43-1 අමුණුගොඩ ඉඹුල්ගොඩ. අමුණුගොඩ ඉඹුල්ගොඩ කියන ලිපිණයට ඒ අන්ධ ජනතාව සඳහා ඒ ඇත්තන්ගේ අධ්‍යාපනය වෙනුවෙන් බෞද්ධ ඒ අයට තේරෙන භාෂාව තමයි බ්‍රේල් භාෂාව. ඒ බ්‍රේල් වලින් දැන් කම්පියුටර් තියෙනවා. ඒ වගේම සීඩී පාවිච්චි කරන්න පුළුවන්කම තිබෙනවා. ඒ ශාස්ත්‍රයේ ඒ තාක්ෂණය දන්න අයට උදව් කරන්න පුළුවන්. ඒ නිවේදනයෙන් පස්සේ අපි සුදානම් ඔබට සවන් දෙන්න කරුණාකරලා ඔබේ නම කියලා කෙටියෙන් ප්‍රශ්න අහන්න. එතකොට අපිට පුළුවන් සම්මානසිතේ ප්‍රශ්නෙ යොමු කරන්න.
මේ ස්වාමීන් වහන්සේ මම මේ තල්පත්යයි ප්‍රතිතිකම තල්පත්යයි සම්බන්ධව කතා කරන්නේ. ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ කියපු ධර්මයේ ඉතාමත් ගැඹුරු ධර්මයක් අදහන් ලැබුණා. මේකෙන් කියවුණා ස්වාමීන් වහන්සේ මේ සමුදය නිරෝධය පිළිබඳ ප්‍රශ්නයක් මේ ඔබ වහන්සේ පැහැදිලි කළා. ස්වාමීන් වහන්සේ මම දැනගන්න කැමති මේ සමුදය නිරෝධය කියන එක අපි නිරන්තරයෙන් දැකදැක සිටීමේ මේ අත්භවයේදීම මේ නිර්වාණය අවබෝධ කරගන්න පුළුවන්ද කියන එකයි මට දැනගන්න ඕනස් කරනවා.
ඉතින් හොඳ පැහැදිලි ප්‍රශ්නයක් අපි අහන්නේ. මේ එතුමාගේ ප්‍රශ්නේ පැහැදිලි සෝභාන්සේ පිළිතුරු බලන්න.
ඔව් ඇත්තටම බුදුරජාණන් වහන්සේ මේ ලෝකේ අනිත් හැම ශාස්ත්‍රඥ වහන්සේ නමකටම වඩා වෙනස් වෙන්නේ මරණයෙන් පස්සේ ලැබෙන විමුක්තියක් නෙමෙයි ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කළේ මේ ජීවිතේම දුක් විඳින කෙනාට මේ ජීවිතෙන් දුකෙන් ඈතර වීම පිණිස ඒ නිසා බුදුරජාන් වහන්සේ දේශනා කළ මේ මාර්ගය වැදුවොත් මාර්ගයට අනතුරුම ඵලය ලැබෙනවා. ඒකට කල්යන්නේ නැහැ. අකාලිකයි කියලා කියන්නේ අද මාර්ගය වඩලා නැත්තම් කෙලෙස් නැති කරලා ප්‍රතිඵලයේ මරණයෙන් පස්සේ ලැබෙනවා නෙමෙයි. මේ ජීවිතේම මේ බුදුරජාන් වහන්සේ දේශනා කළ නිරෝධය සාත් කරගන්න පුළුවන් කියන එක තමයි මට මතක් කරන් තියෙන්නේ. එතකොට හැබැයි දෙන්දී අපි තේරුම් ගත යුතු කරුණක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කළ මේ සමුදය සහ නිරෝධය කියන වචනවල අර්ථය අපි තේරුම් කරගන්නට ඕනේ. දැන් නිරෝධය කියන වචනේ අපි කිව්වොත් නැතිවීම කියන එක සිංහලෙන් ගත්තොත් එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කළේ නිවන හැටියට නැතිවීම නෙමෙයි අනුත්පාදය නොයිපදීම එතකොට නැති බව කියන එක ඇති වෙන හැම දෙයකටමයි දෙයක් නැති බව. අපි කියමු දැන් සංකර ධාතුව තුල ලක්ෂණ තුනක් තියෙනවා. උපාදෝ පඤ්ඤායති, වයෝ පඤ්ඤායති, චිතස්ස අඤ්ඤතත්තම් පඤ්ඤායති. ඉපදීමත් ජය වීම නැති වෙන බවත් පැවැත්මේ වෙනස් බවත් වෙනවා. එතකොට ඇති බවත් නැති බවත් වෙනස් වෙන බව තුනම සංකතයේගේ සංගත ලක්ෂණ. ඒ නැති බව සංකත ලක්ෂණය. නිවන කියලා කියන්නේ නැති බව නෙමෙයි නොඋපදීම. ජාති නිරෝධෝ ජරා මරණ නිරෝධෝ. ඉපදීම නැති වුනොත් ජරා මරණ කියන එක, ඒ කියන්නේ ඇතිවීම කියන එක නැති වුනොත් නැති වෙනවා කියන එකට ඉඩ නැහැ. ඇති වෙච්ච දෙයකයි නැතිවීම තියෙන. එතකොට මෙතෙන්දී ඒකයි මම අර මුලින් නිරෝධ සත්‍යයයි නිරෝධයයි දෙකක් කියලා දෙන්නේ. දැන් ප්‍රත්‍ය නිසා යමක් හටගත්තොත්, හේතුවකින් යමක් හටගත්තොත් හේතු නැති වෙනකොට ඒ දේ නැති වෙනවා. නමුත් නිවන කියලා කියන්නේ හේතුව කියන එක නැති කරන එක. හේතුව කියන එක නැතිවීමෙන් ඵලයේ නූපදින එක මිසක අපෝ ඵලයේ නැතිවීම නෙමෙයි නිවන කියන්නේ. එතකොට මේ විදිහට හේතුව නිසා හටගත්ත ඵලය හේතුව නැති වෙනකොට නැති වෙනවා නම් ඒ නැති බවද සංකතයි. කුමක් නිසාද? ආපෝ හේතු ගැටෙනකොට ඇති වෙනකොට අර නැති බව නැති වෙනවා. ඒ නිසා ඇති බව විතරක් නෙමෙයි නැති බව සංකතයි. ඇති බව නැති බව කියන දෙකම සංකතයටයි ති නිවන නැත්නම් Nirodhe කියපු එක ඇති බව සහ නැති බව කියන මේ ධර්මතා දෙකන්ටම අයිති දෙයක් නෙමෙයි. ඒක
අසංකතයි.
අසංකතයි. අසංකතය තුළ ඇති බව පනවන්න බැයි නම් නැති බව කියලා පනවන්න දෙයක් නැහැ. එතකොට මේ ස්වභාවයක් හොඳට තේරුම් කරගන්නට ඕනේ. එතකොට තමයි අපිට මේ සමුදය සත්‍යය ගැනත් ඒ විදිහටමයි. දැන් අපි කියමු රහතන් වහන්සේලාට වුණත් ආහාර නිසා රූපය ඇති වෙනවා, ස්පර්ශ නිසා වේදනා සංඥා චේතන ඇති වෙනවා, නාම රූප නිසා විඥාන ඇති වෙනවා කියලා මේ ස්කන්ධයන් ගැතිවීමක් තියෙනවා. නමුත් දුක් සමුදයයි කියලා පෙන්වපු ඒ සමුදය ප්‍රහාණය වෙලා අපි මම අර මුලින් දේශනාවේ මතක් කළ මේ සමුදයයි සමුදය සත්‍යය කියන දෙකම එකක් වුණොත් මේ ස්වභාවය අපිට ලැබෙන්නේ නැහැ. දැන් රහතන් වහන්සේ සමුදය ප්‍රහාණය කරලා. නමුත් ස්කන්ධයගේ සමුදයක් නැත්නම් ඇතිවීම නැති කළා නෙමෙයි. ඒක ඇති කරන්න ඕනේ ධර්මතාවයක් නෙමෙයි. ඒක පිළිසින් දකින්න තියෙන්නේ. මෙන්න මේ ධර්මය අපි මනාව තේරුම් කරගත්තොත් අපිට මේ ජීවිතේම මේ දුකෙන් මිදෙනවයි කියන ධර්මතාවය අමාරු නැහැ කියලයි මට හිතෙන්නේ.
එහෙම තමයි තුන්තරේ තම පැහැදිලි පිළිතුරක් සුගත් බණ්ඩාර මහත්මයාට ලැබුණා. අහගෙන ඉන්න කාටත් ඒක හොඳ දැනුමක් කියලා මා කල්පනා කරනවා. අපි ඊළඟ අපේ ශ්‍රාවකයන්ට අපේ හිතවතට අවස්ථාව ලබා දෙන්න ප්‍රශ්නේ පැහැදිලිව කෙටියෙන් අහන්න.
පින්බර පොහොදි නැත්තේවා. මම කලවානේ ලයන ලමරතුන් කතා කරන්නේ අපේ දේශක හාමුදුරුවනේ මායතුතුමනි බ්‍රාහ්මසේ දේශනා කළ ධර්මයේ ඉතාම ගැඹුරු දහමක්. ඒ ගැඹුරු දහමත් එක්කම මගේ සිත තරමදුරට ගැඹුරු තැන්ම විමසා යන්න අදහසක් පහළ වුණා. මහඳුරුතුමා මේ දුක්ඛ සත්‍ය තථාගතයන් වහන්සේ දේශනා කළ තියෙන අවස්ථාවේදී ඒක විග්‍රහ කළ ආකාරය බැලුවාම දැන් එතන යම්පිච්ඡන් ලබති කියලා කියනවා. ඒ වගේම යම්පිච්ඡන් ලබති කිව්වත් ඒකත් දුකක් ඇති වෙනවා. එතකොට සමහරවිට මේකේ කතාන් කරපු හැම කාරණාවෙම අනිත් පැත්ත බැලුවත් දුකක් ඇති වෙනවා. එතකොට මේ දුකේදී හැම දෙයක්ම අනිත්‍ය නම්, අනිත්‍ය වූ හැම දෙයක්ම දුක නම්, දුක්ඛෝ ලෝකෝ පටිච්චිතෝ කියනෝ නම් මුළු ලෝකෙම දුක නම්, නිවන් පසක් වනතුරු යන අධ්‍යාත්මික ගමන අතරතුර තියෙන සියලුම දේවල් අනිත්‍ය බවත්, ඒ දුක ඇති වෙන බවත් දැනෙනවා නම් මේ සම්මුති දුකක්ද, එහෙම නැත්නම් පරමාර්ථ දුකක්ද කියලා පොඩි ගැටලුවක් ගැමුණින් මට ඇති වෙනවා. මහඳුරුතුමා මේ දුක්ඛ සත්‍ය තවදුරටත් පැහැදිලි කරලා දෙන්න කියලායි මම ඔබ වහන්සේට කියන්නේ.
සමරතුංග මහත්මයාගේ හොඳ ගැටලුවක්. ඇත්තටම සයනස මේක රාගයේ යහපත් සඳහා අපි කතා කළ යුතුව තිබෙනවා. උබල යම් පිච්චන ලැබති වගේම අර කිව්වා වගේ ලැබති එකක් දුකයි. ඔය වගේමයි අනිත් ඒවා. ප්‍රයෝගයේ දුකක් මොකද අපේ එකට එකතු වීමක් දුකක්.
ඔය ප්‍රශ්නේ මම හිතන්නේ මෙහෙම ඇසීමයි වඩා සුදුසු ප්‍රශ්නය. මේක සම්මුති දුකක්ද පරමාර්ථ දුකක්ද කියන එක නෙමෙයි. කෙලෙස් සහිතවද මේ මෙබඳු දුක ලැබෙන්නේ? ඒ කෙලෙස් රහිත වුණත් මෙබඳ දුකක් විඳින්න වෙනවද කියලා මේ ප්‍රශ්නේ අහුවන සුදුසුයි කියලා. මෙලෙස මට මතක් කරන්න වෙනවා බුදුරජාණන් වහන්සේ දේශනා කළ ජාතිපි දුක්ඛ ජරාපි දුක්ඛ කියලා සංකිට්ඨේන පංචඋපාදානස්කන්ධ දුක්ඛ කියලා පෙන්නපු තැන කෙලෙස් ඇති බව නිසා ලෝකයා විඳින දුකක් ගැනයි මෙතෙන්දි බුදුරජාණන් වහන්සේ පෙන්නේ. අපි කියමු දැන් හිතන දේ නොලැබීම, එතකොට අප්‍රියං හා එක්වීම, ප්‍රියංගෙන් වෙන්වීම කියලා කුමන හෝ යම් කිසි දුකක් විඳිනවා නම් මේ දුකට හේතුව තණ්හාවයි කියන කරුණට යනවා. එතකොට තණ්හාව නැමැති හේතුව නිසා මේ දුක අපිට ලැබෙන්නේ. එතකොට අපිට කියන්න තියෙන්නේ මේ කෙලෙස් සහිත කෙනා මේ දුක් විඳිනවා. කෙලෙස් වලින් මිදුණු කෙනාට මෙබඳ දුකක් විඳින්න වෙන්නේ නැහැ කියලා. ඒකම අපිට තව කරුණක් මතක් කරගන්නට ඕනේ. මම අර මුලින් මතක් කළ දේ දුක්ඛ සත්‍යයත් දුකත් කියන එක ධර්මතා දෙකක් කියන එකත් අපි මතක් කරගන්නට ඕනේ. මොකද දුක්ඛ සත්‍යය තුල දුක තියෙනවායි කියලා අපි මතක් කළොත් ගත්තොත් අපිට ලෝකයේ තුල කුසලයක් වෙන්නන්ට බැරි වෙනවා. අපි කියමු දැන් රූපී භ්‍රම ලෝකේ හෝ අරූපී භ්‍රම ලෝකේ හෝ අසඤ්ඤතලයේ ගත්තොත් එතන පවතින ස්කන්ධ ටික දුක්ඛ සත්‍යයට අයිති. නමුත් භ්‍රම රූපී භ්‍රමයක හෝ අරූපී භ්‍රමයක හෝ අසඤ්ඤ දෙවියෙක් හෝ දුක් විඳිනව කායිකව හෝ මානසිකව දුක් විඳිනවයි කියන ධර්මතාවයක් විද්‍යමාන නැහැ. නමුත් යම් කිසි තැනක කායික මානසික දුකක් තියෙනවා නම් මේ දුක දුකක් තමයි. මේක දුකකුත් වෙන දුක්ඛ සත්‍යයටත් අයිති. දුක්ඛ සත්‍ය කියපු තැන දුක පවතිනවා නමුත් දුක නෙමෙයි. නමුත් ඒ දුක් නොවුනට ඒ ධර්මයට දුක්ඛ සත්‍යයි කියලා පැනුවේ ඇයි? මේ අවස්ථාවේදී මේ වෙලාවේදී මේ ධර්මයේ දුක් නොවුනට මේ ධර්මය සමත් වෙනවා කායික මානසිකව නැවත දුක් ඇති කරන වටපිටාව සකස් කරන්න. ඒ නිසා දුක්ඛ සත්‍ය කියපු තැන ජරා මරණයන්ගේ නිදිලා නැහැ හැමතැනම. ඒ නිසා ජරා මරණ කියන තැන පනවන්න පුළුවන් සංකීර්ණ පංච උපාදාන කන්ද දුක්ඛ කියපු තැන. ඒ වගේ එතකොට දුක්ඛ සත්‍ය කියලා අපිට පනවන හැමතැනකම දුක නැහැයි නොකිය යුතුයි. කුමක් නිසාද? ඒ අවස්ථාවට දුක විද්‍යමාන නැහැයි කියන අර්ථයකින් පනවනවා මිසක එහෙම ඒ අවස්ථාවට දුක කියන එක කායික හෝ මානසිකව හැමතැනම විද්‍යමාන නොවුනට මේ සසර ජරා මරණ ශෝක පරිද දුක් දුම්නස් වලින් මිදිලා නැහැ. බ්‍රහ්මේක්ුණත් අරුකේ දෙවියෙක්ුණත් ඒ පංච උපාදාන ස්කන්ධ මත්තම නිරුද්ධ නොකොට දුකෙන් මිදෙන්න විදියක් නැහැ කියන කරුණත් එතන තියෙනවා. මම හිතන්නේ මේ ප්‍රශ්නේ තේරුණාද?
මම හිතන්නේ සෑහෙන්න ඔබන් සිකරුන් පැහැදිලි කළා. ලයින් ලමස්ක බුණත් නම් දුන්නේ හැමදාම ප්‍රශ්න අහන කෙනෙක්. ඒ බඳු අයට අද මම හිතන්නේ මේ දුරකථන අංකයේ වෙනස් කිරීමක් වෙච්ච නිසා ටිකක් අපහසු වුණාද දන්නේ නැහැ. නැවතත් මම මතක් කරන්න කැමතියි මේ මැදිරිය දුරකථන අංකය 2768412 අංකයට සාමතන්න ඔබට පුළුවන්. අපි ඊළඟ අවස්ථාව ලබා දෙන සංඥාංශ අපේ ඊළඟ අසන්න සූදානම් සිටින ප්‍රශ්නය තහන්.
ස්වාමීන් වහන්සේ දුක්ඛ සත්‍ය රහතන් වහන්සේලා තුල පියාසියක් කරන්නේ කොහොමද කියන එක පිළිබඳ පැහැදිලි කිරීමක් කරන්න පුළුවන් ද? විඥානමේ වශයෙන්.
ඔබෙන් එතෙන්දී අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධ දුක පිරිසිඳ දකින්න පුළුවන් රහතන් වහන්සේලාට. පංච උපාදාන ස්කන්ධයේ පිරිසිඳ දකිනකොට උපාදානයේ දුරු වෙනවා. උපාදාන රහිත වූ ආසව රහිත වූ ස්කන්ධය පරිහරණය කරනවා කියලා මතක් කරන්න පුළුවන්. එතෙන්දී පංච උපාදාන ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි උපාදාන වූ ස්කන්ධයක් පරිහරණය කරනවා නෙමෙයි. අද අපිට හම් වෙන්නේ උපාදාන වූ රූපයක්. අපි උපමාවක් කළොත් මම වූ ශරීරයක් තමයි අපිට හම්බ වෙන්නේ අද. මගේ වූ ශරීරයක් හම්බ වෙන්නේ, මගේ ආත්මීය වූ ශරීරයක් හම්බ වෙන්නේ. මේ රූපේ යථා ස්වභාවය නුවණින් තේරුම් අරගෙන මම මගේ ආත්මයයි කියන මේ දැක්ම නැත්නම් උපාදාන ස්වභාවය දුරු කරලා රූපේ යථා ස්වභාවය අවබෝධ කරගෙන රහතන් වහන්සේලා ස්කන්ධ පරිහරණය කරනවා කියලා මතක් කරන්න පුළුවන්. එතකොට පංච උපාදාන ස්කන්ධ දුක හැම වෙලාවෙම ඇති වෙන්නේ කෙලෙස් නිසායි. මොකද පංච උපාදාන ස්කන්ධ දුක කියන එක අපිට හැම වෙලාවෙම අතීත අනාගත වර්තමාන කියන තුන් කාලයෙම එකට ගැට ගැහිච්ච කෙලෙස් සහගත අත්දැකීමකින් අපිට ලැබෙන්නේ. නමුත් රහතන් වහන්සේලාගේ මනස හැම වෙලාවෙම වර්තමානයක් තුල පවතින්නේ. එම වර්තමානයක් තුල පවතිනකොට වර්තමානයක ලෝකයේ ඉපද නිරුද්ධ වෙන ධර්මතාවයක් දකින්න මිසක ඒ වර්තමානයේ ඇත්ත දකින්න උන්වහන්සේලාට අතීතය ඇසුරු කරගෙන අනාගතය ඇසුරු කරගෙන පහළ වෙන ආස්ව ධර්ම යෙදෙන්නේ නැහැ. ඒ නිසා පංච උපාදාන ස්කන්ධ දුක පිරිසිඳ දැකලා මොකද ලෝකයේ පිරිසිඳ දකින්න තියන්නේ පිරිසිඳ දැකලා ලෝකෙන් එතර වෙන්න. විශේෂයෙන් අපි තේරුම් ගන්නට ඕනේ පංච උපාදාන ස්කන්ධයේ ස්කන්ධ ටිකයි දුක්ඛ සත්‍යයට. උපාදානයයි සමුදය සත්‍යයට. දුක්ඛ සත්‍යයේ සමුදය සත්‍යයයි දෙක එකට වෙලයි මේ ලෝකේ පැවැත්ම තියෙන්නේ. අපි කොච්චර අපි මේ දුක ගැන දුක ඇතිවීම නැතිවීම ගැන කතා කළත් මේ ශරීරයේ මම කියලා දකිනවා නම් මේ වෙලා තියෙන්නේ මොකද්ද කියලා අපිට තේරෙන්නේ නැත්තම් අපි කොච්චර බන කතා කරුවත් අපි තාම ඉන්නේ දුක්ඛේ අඥාන දුක්ඛ සමුදය අඥාන කියන තැනයි කියන කරුණත් මතක කරන්න ඕනේ. චතුරාර්ය සත්‍ය දකින්ද කියලා කියන්නේ මේ ස්කන්ධ ටික දුක්ඛ සත්‍ය නේද? දුක නේද? මේ මම මගේ ආත්මයයි කියන මේ ටික කෙලෙස් නේද? මේ කෙනෙකුට මම මගේ කියලා පේන ටික දුකයි සමුදයයි දෙක එකට එකතු වෙලා නේද මේ ලෝකේ පවතින්නේ කියලා දකින්නට ඕනේ. මෙන්න මේ දැකීමට තමයි සක්කාය දිට්ඨිය දුරු වෙන්නේ. ඒ කියන්නේ සක්කාය දිට්ඨිය කියන කෙලෙස් හැම වෙලාවෙම ඇති වෙන්නේ මිච්ඡා දිට්ඨිය නිසායි. අවිද්‍යාව නිසායි. අවිද්‍යාව කියලා කියන්නේ මොකද්ද? මේ දුකයි කියලා දන්නේ නැහැ, මේ දුක ඇතිවීමයි කියලා දන්නේ නැහැ. ඒ දෙක නොදන්නකම නිසා Nirodha margaya කියන සත්‍ය දෙක නැති වෙලා තියෙනවා. එතකොට අපි හොඳටම තේරුම් ගන්න තෝරන දේ සක්කාය දිට්ඨිය නැති කරන්න වෙන කිසිම දෙයක් අපිට ඕනේ නැහැ. මේ දුක්ඛ සත්‍යයි කියලා ස්කන්ධ කියන්නේ හැම වෙලාවෙම දුක හැටියට දකින්නට ඕනේ. මේ මම මගේ කියන හැඟීම නැතිනම් කෙලෙස් ටික සමුදය සත්‍යයි කියලා දකින්නට ඕනේ. මේ දුකයි සමුදය දෙක එකට එකතු වෙලා ලෝකේ පවතින්නේ ලෝකයේ කියලා කියන්නේ සත්‍ය දෙකක් නේද කියලා නෝන අපිට ලැබෙන්නට ඕනේ. අපි මම කියලා පරිහරණය කරන තැන සත්‍ය දෙකක් දකින්න ඕන මිසක මම චතුරාර්ය සත්‍ය අවබෝධ කරනවා නෙමෙයි. මම කියලා අපි අද දකින්න තැන පවතින සත්‍ය දෙකක් කියන නෝන අපිට ලැබෙන්නට ඕනේ. නමුත් අපිට අපේ ජීවිතය පිළිබඳ අවබෝධයක් නැතුව අපි එහෙමම මම ඉඳගෙන වෙනම චතුරාර්ය සත්‍ය අවබෝධ කරන්න යනවා නම් ඒත් අපිට කියන්න තියෙන දුක්ඛ අඥානං කියලායි. ඉතින් විශේෂයෙන්ම අපි තේරුම් ගන්න තෝනේ දුකයි සමුදයයි කියලා කියන්නේ මේ චතුරාර්ය සත්‍ය දෙකට බෙදනවා. සත්‍ය දෙකක් ලෞකිකයි, සත්‍ය දෙකක් ලෝකෝත්තරයි. සත්‍ය දෙකක් ලෞකිකයි කියලා කිව්වේ සමුදය සත්‍ය, දුක්ඛ සත්‍ය ලෞකිකයි කියන්නේ ලෝකෙටයි ඇයිති. තණ්හාව නිසා දුක ඇති වෙනවා, දුකට ආපහු තණ්හා කරනවා, ආයෙ තණ්හාව නිසා දුක ඇති වෙනවා. මේක චක්‍රය. මේකට කියනවා සංසාර චක්‍රය කියලා. යම් කලක තණ්හාව නැතිකොලොත් දුක කියනක නූපදිනවා, දුක නූපදින්නෙන් තණ්හාව නූපදිනවා කියලා මේක නිරෝධයට ඇරෙනවා. දුක සමුදය දෙදෙනාගේ දුර කිරීම නිරෝධය. ඒ නිරෝධය දැන ඊට අනුව කටයුතු කරන එක මාර්ගය. එතකොට නිරෝධයේ මාර්ගය කියන කරුණ දෙක වැඩිනකොට සමුදයයි දුකයි දෙක නිරුද්ධ වෙනවා. මේ සත්‍ය දෙක යම් තැනක තියෙනම් මේ සත්‍ය දෙක නැහැ, මේ සත්‍ය දෙක නැත්තම් මේ සත්‍ය දෙක නැහැ. එතකොට ඒ විදිහට තේරුම් කරගන්න.
එහෙමයි පැහැදිලි. මම හිතනවා ඒ අපේ හිතවත් යහපු ප්‍රශ්නෙට හොඳ පිළිතුරක් ඔබන් සින් ලැබුණා. අපි තව බලාගෙන ඉන්නවා ප්‍රශ්න අහන්න. අපි ඊළඟ
මට දැනගන්න ඕන ස්වාමීන් වහන්සේ, දැන් මම රූපයක් හැට ගැටෙනකොට මම ඒක මෙනෙහි කරනවා. මේ රූපය දැන ගැනීම, විඳීම, හඳුනා ගැනීම, රූපය ගැන සිටීම, මේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා මම ඒක මෙනෙහි කරනවා. එතකොට එහෙම වෙලී කිරීම තුළ මට දැනෙන දැනේ රූපයක් දැක්ක කියන්නේ පංච උපාදානස්කන්ධයක් හටගත්ත නැති වුණා. ඒ වගේ ශබ්දයක් ඇහුණා කියන්නේ පංච උපාදානස්කන්ධය හටගත්ත නැති වුණා කියලා එක මෙනෙහි කිරීම අපිට ඒ පංච උපාදානස්කන්ධයන්ගේ හට ගැනීම නැතිවීම දැකින්න මට ඒ මෙනෙහි කිරීම උපකාර වෙනවද කියලා මට දැනගන්න ඕනේ.
සයන්ස් හොඳ භාවනා මේ ප්‍රශ්න හැප්පේ අපේ නන්දේන මහත්මයා හුවේ විස්තර කරලා උත්තර දෙන්න.
ඇත්තටම ඔබතුමා අහපු ප්‍රශ්නය මට එකක් මතක් කරන්න පුළුවන්. අපි යම් වචනකින් කතා කරනකොට අපේ මනසේ තියෙන අර්ථය කොතනද කියන එක මට කියන්න බෑ. සමහර විට අර්ථ දෙකක් හිතාගෙන අපි එකම වචනේ කතා කරනවා වෙන්නත් පුළුවන්. නමුත් ඒ තුළින් ඔබතුමා කතා කරපු වචනය තුළ මම ඒ තරම් දෝෂයක් දකින්නේ නැහැ. නමුත් මට මෙතෙන්දී මට හිතෙනවා මේ තුළ අපි හැම කෙනෙක්ම දැක්වුණු සැබෑ වූ සත්‍ය අර්ථයක් තියෙනවා. ඒ ගැන පොඩ්ඩක් මම විස්තර කරන්නම්. එතකොට අපි මේ කතා කරන දේ ඔබතුමා මතක් කළ දේ මේකම නම් ඒක වඩා හොඳයි. එහෙම නොමැතිනම් ඒ තුළ යම් මට්ටමක වැරද්දක් තියෙනවා ඒක නිවැරදි කරගන්න. අපි මෙහෙම මතක් කළොත් මේ ස්කන්ධයන්ගේ ඇතිවීම ගැන අපි කියමු දැන් වැලි කැට තියෙනවා. අපි වැලි කැට ගෙනල්ලා දැම්මොත් එකට නැකට මෙතන රූපේ පරමාර්ථ වශයෙන් පවතින වැලි කැටේ කියන්නේ මේ වැලි කැටේ දන්නේ අනිත් වැලි කැටේ ගැන, අනිත් වැලි කැටේ දන්නේ අනිත් වැලි කැටේ ගැන. රූපේ ස්වභාවය බඳුයි. මෙබඳු රූපයක් තියෙන තැන අපේ හිතට කන්දක් පේනවා කියන්නේ. දැන් අපිට මේ කන්දක් හැටියට පේන දේ තමයි හිතට පහළ වෙන සංඥාව. එතකොට දැන් නැති දෙයක් තමයි අපිට පේන්නේ. සංඥාව කියන්නේ මිරිඟුව. අපේ හිතට පහළ වෙන දේට තමයි කන්ද කියලා කල්පනා කරන්නේ. ඒක තමයි සංඛාරකද ලූපමා කියලා කියන්නේ. ඉතින් සංඛාරපච්චය විඥාන. කල්පනා කරපු දේ දැනගන්න. එතකොට අපි කන්දක් කියලා දැනගන්න තැන අපිට හම්බ වෙන රූපේ කවදාවත් විඥාණයට හම්බෙලා නැහැ. විඥාණයේ අධ්‍යක්ෂණය අර වැලිකට තියෙන තැන නුවණින් දකින්න ඕනේ. එබඳු තැනක මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මත් තියෙනවා. මෙහෙම ධර්මතා දෙකක් නිසායි අපි කන්දක් කියලා දැනගන්නේ කියන අර්ථය අපිට තියෙන්න ඕනේ. මොකද අපි අද කන්දක් කියලා අපිට රූපයක් හම්බ වෙන තැන නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙනවා. නාම රූප කියලා ධර්මතා දෙකක් තියෙන තැනක අපිට අද හම්බෙන්නේ රූපයක් විතරයි. නමුත් අපි මෙතන රූපය කියන්නේ මොකේදද, නාමය කියන්නේ මොකේදද කියලා මේ ස්කන්ධයන්ගේ ඇතිවීම නැතිවීම බලන අපිට නාම රූප දෙක පිරිසිදු දැන ගැනීම සිද්ධ වෙන්නට ඕනේ. නාම රූප ධර්මයන් පිරිසිදු දැන ගැනීමයි ditthi visuddhi කියලා කියන්නේ. මේ හැම ධර්මතාවයක්ම මුල් වෙලා තියෙන අන්තිමට මෙන්න මේ දැකීම පිරිසිදු කරගන්නටයි. ඒ නිසා ditthi visuddhi කියලා කියන්නේ නාම රූප ධර්මයන් පිරිසිදු දැන ගන්න බව. ඒතන සම්පාදනය වෙන විදිහට මේ ස්කන්ධෙන්නේ උදේ බලන්න ඕනේ.
දැන් අපේ සායනස මේ මේ මහත්මයාගේ ප්‍රශ්නේ එක කොටසක් මටත් අහන්න දෙන්න බලන්න. දැන් රූපයන් දැකීමෙන් පංච උපාදාන ස්කන්ධේම කියන වචනේ ගැලපෙනවද ඒකට?
ඒකත් එහෙම ගන්න බෑ. එහෙනම් නමුත් එහෙමයි පංච උපාදාන ස්කන්ධය කියන තැන මේ ස්කන්ධය වෙන්වෙන්ම හටගන්නේ නැහැ. ස්කන්ධ ටික එක තමයි හටගන්නේ. අපි විශේෂයෙන් මෙතෙන්දි ගන්නට වෙන ස්කන්ධයන් කියනකොට චිත්තචෛතසික ධර්ම සහජාතයි. හරිද? නමුත් යම් වෙලාවක රූප ගැටීම නිසා ඒක රූපයක් තියෙනවා. අපිට යම් දැනගැනීමක් ඇති වෙනකොට මේ රූප වේදන සංඥා සංකාර විඥාන කියන ධර්ම එකතුම උපදිනවා මිසක එහෙම වෙනම අපිට හම්බ වෙන්නේ නැහැ. අපි එහෙම විඥානයේ අත්දැකීමට රූපයක් හැටියට හම්බ වෙන එක ප්‍රඥාවෙන් දකින්නේ නාම රූප කියලා ධර්මතාව දෙකක් තියෙනවා කියලා. එතකොටයි විඥාණයෙන් දැනගන්න මට්ටමේ යම් කෙලෙස්යක් තියෙනවා නම් ඒකේ සංකලේශී භාවය දුරු වෙන්නේ.
එහෙමයි කියන්නේ. මම හිතන්නේ දැන් පැහැදිලි කියලා. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු. ඔබේ නම කියලා ප්‍රශ්න අහන්න.
අවසරයි. තිරුවන් සරණයි. මම දුම්මල් සූරියන් කීරුති. මම ජීවර වැඩසටහන් දී වුණා. එතනදීත් මේ අපිට අර ලිපිණියන් කීපයක් කිව්වා මේ ධර්ම පොත් ගෙන්නදන්ද. නමුත් ඒක ගැන හරිය කියාගන්න බෑ. ඒවා දෙතරයක් විතර කියනවා නම් හොඳයි. ඒ වගේම මම අර කඩු ගන්නාවේ නන්දසිරි හාමුදුරුවෝ. ඒ හාමුදුරුවන් පිටපතේ මම ලිපිණියක් ඇරියා. ඒක ගැන තොරතුරක් ලැබුණ නැහැ. ඉතින් ඒ හරියට ඒ ලිපිණිය ලියාගන්න පුළුවන් වුණාද නැද්ද කියන එක කැඩුවා. ඒ වගේම මම සුදස්සන ආමුදුරන්ගේ ලැබුණු ආරණ්‍ය සේනාසර ගිහිල්ලා ඒ සුදස්සන ආමුදුරන්ගේ ධර්ම දේශනාවට වැඩතරාන්නට සහභාගී වෙලා තියෙනවා. ඉතින් මට දැනගන්න ඕනේ භාවනා කරනකොට අපි මම ආනාපානසති භාවනා කරනවා. ඒකේ එකින් එක දැන් ඇස උපදිනකොට මේ කන මැරෙනවා, ඒ වගේම අනිත් අවස්ථාවන් නැති වෙනවා කියන එක කියන්නේ. එතකොට අපි යම්කිසි රූපයක් ඇතුණාම අපේ හිතටුනේ ඒක දැනෙන්නේ. ඒ දැනෙන රූපේ අපි කොහොමද ඒක අනිත් පංච පාතර ස්කන්ධයන්ට අපි යොමු කරගන්නේ? ඒ පිළිබඳ පොඩ්ඩක් මට තේරුම් කරගන්න පුළුවන්.
සොයනස පොඩ්ඩක් අපේ ජීවිතමත් නැගේ ඇතුළුව
සරණයි මට දැන් අහපු ප්‍රශ්නේ මතක නැහැ.
එතකොට ප්‍රශ්න දෙකක් කියේ.
ඔව් ප්‍රශ්න දෙකක්.
ආනාපාන සතියට මේක සම්බන්ධ නැහැ.
එතකොට දැන් මෙතෙන්දී මේ එතුමා මතක් කළා ඇහැ උපදිනකොට කන මැරෙනවද කියලා. එහෙම ධර්මතාවයක් යෙදෙන්නේ නැහැ. එහෙම යෙදෙන්නේ අපේ මට්ටමට. අපි කියමුකෝ එක් අවස්ථාවකට එක් ආයතනයක් නම් උපදින්නේ අනිත් ධර්මෙ ඉපදිලා කියන ධර්මතාවයක් නැත්තම් මෙරිමයි කියන ධර්මතාවය සුදුසු නැහැ. එතකොට හැම වෙලාවෙම අපිට පැවැත්ම හැටියට හම්බෙන්නේ ස්කන්ධ පංචකයක්මයි. ඒ හින්දා ඒක පංච උපාදාන ස්කන්ධයක්මයි. ඒ හින්දා ඒකන ප්‍රශ්නකුත් නැහැ. මේ ප්‍රශ්නේ මොකද එතුමා ඇහුවේ?
ආන පරිසතිය භවනා කරන ගමන් සතිය ගැටලුව ආයතන නෑ නේද මහත්මයා?
එතකොට මේ
ආන පරිසතිය වඩන විට අරවිදේ ස්වરૂපයක් ගැන අවබෝධයක් ඇති වෙනවද?
ඔව් දැන් අපි කියමුක එතනදී මනෝමයෙන් අපිට හම්බ වෙන රූපයක් තියෙනවා නම්
මම හිතන්නේ මහත්මයා නැවත ප්‍රශ්නේ අහන්න සූදානම් තියෙනවා අපි අවස්ථාව ලබා දෙන්න.
මට මම මේ ওই ධර්මදේ සමාවෙත තරාමලදී මේ ලැබුණෝදී පූජ්‍ය පිටිකලාමුදුරන්ගේ ධර්ම උගන්ස පරිශීලනය කරන්න හම්බුණා කියනකන ඒ පූජ්‍ය පිටිකලාමුදුරන්ගේ පොත්සහයෙන් ඒ ධර්මදේශනාස්යෙන් තමයි මම මේ මට ගැටලුව මතුනේ. ඉතින් ඒ නිසායි මම මේ ඇහුවේ. දැන් භාවනා කරනකොට අපි කොහොමද මෙනෙහි කරන්නේ? දැන් ඇහැකට රූපයක් ඇති වුණාම ඒක දැන් නැවත මතක් වුණාම ඒ ඇහැට නෙමෙයිනේ ඒක දැනෙන්නේ. ඒක දැනෙන්නේ සිතට. එතකොට ඒක අපි කොහොමද මෙනෙහි කරන්නේ? ඒක කොහොමද අයින් කරන්නේ? ඒක එක ගැළුවක්. අනිත් එක තමයි මේ අර ධර්ම ග්‍රන්ථ ගෙනවා ගැනීමේදී මේ ඒ ලිපිනියන් අපිට හරියට ඉක්මනින් ගියා ගන්න බැහැ. එකපාරක් කියන නිසා ඒව දෙසරයක් විතර කියනවා නම් ඒක ලොකු කුසලයක් වුණත් අපිට ඒ පොත් ගෙන ගන්න ලැබෙනවා නම්
ඒක අපිට කළ හැකි දෙසරයක් කියවන්න පුළුවන්. අපි හන්දනේ මේ රිතමගේ දහම් ගැටලුවට.
එතකොට ඇත්තටම මට ධර්ම තේරෙනවා. මම මෙතෙන්ද මතක් කරලා තියෙන්නේ අපිට ඇහැට පේන කොට ඒ අවස්ථාවේ හිතට උපදින්නේ හිතට උපදින අවස්ථාවේ හැට තෙන්නේ. නමුත් මේ එකම තැනකදීවත් බහැර කරන්න යමක් නැහැ. අපි මොකද අයින් කරන්න කියන ප්‍රශ්නේ යෙදෙන්නේ නැහැ. මෙතන අපි මේ ධර්ම පිරිසිදුදත් යුත්තේ කොහොමද කියන කරුණයි අවශ්‍ය වෙන්නේ. මොකද අපිට අවශ්‍ය වෙන්නේ මේ තුල යම් කෙලෙස් බවක් තියෙනවා නම් ඒ කෙලෙස් සහගත බව දුරු කරන්න මිසක අද පෙර කර්ම ප්‍රත්‍යයට උපන්න ස්කන්ධය අද අපිට නැති කරනවා කියන ධර්මතාවයක් ලැබෙන්නේ නැහැ. අපි උදාහරණයක් හැටියට ගත්තොත් ඔබතුමාට යම් රූපයක් පේනවා කියලා ලක්ෂයන්ද එතකොට අපි දන්නවා මේ ඇහත් රූපයක් ගැටීම නිසා සිත් උපදිනවා. සිත් ඉපදීම නිසා මේ වේදනා සංස්පර්ශ නිසා මේ වේදනා සංඥා චේතනකේ නාම ධර්ම ඇති වෙනවා. නම් මේ ඇහත් රූපේ චක්කුඤ්ඤේ නැති වෙනකොට මේ වේදනා සංඥා චේතන නාම ධර්ම නැති වෙනවා කියලා ඔබතුමා දකින්නට ඕනේ. එතකොට අපිට ඒ ධර්මය නිරුද්ධ වුණාට දැකපු දේ තියෙන විදිහට මනසට එළඹ සිටිනවා. ඒ අවස්ථාවේදී අපි එතන හඳුනා ගන්නට ඕනේ දැන් මේ මනස ධර්මාරම්මනත් මනෝ විඥානෙත් කියන ධර්මතා නිසා විද්‍යමාන මිසක දැකපු දේ නෙමෙයි කියන එක ඒ අවස්ථාවේ හඳුනා ගන්නට ඕනේ. මනෝ සම්පස්සය නිසා අපි කියමු මෙහෙම ඉන්නකොට අපිට gedara අපිට මතක් වෙනකොට අපි දැනගන්නට ඕනේ දැන් මේ gedara මතක් වෙනවයි කියන සිද්ධියද වෙන්නේ මනස ධර්මාරම්මනත් මනෝ විඥානෙන් නිසා. ඒ කියන්නේ තමන්ගේම මනසෙන් උපන්න දෙයක් තමන්ම සිහි කරගත්ත මිසක බහැරයක් සිවුණා නෙමෙයි කියන එක හඳුනා ගන්නට ඕනේ. තාපකයෙන් ගත්තොත් අපිට දැකපු දේ ඇහුණු දෙයටත් ඇහුණු දේ දැනෙන දෙයටත් දැනෙන දේ දැනගත් දෙයට සම්බන්ධයක් නැති බව අපිට අවබෝධ වෙන්නට ඕනේ. ditte ditta mattan දැකපු දේ දැකීමෙන් අවසන් වෙන්නට ඕනේ. දැකපු දේ ආයේ දැනගන්න හෝ දැනගත් දේ දකින්න නෙමෙයි. ඇහුණු දේ දකින්න හෝ දකින්න දේ ඇහෙනවා නෙමෙයි. ඒ ආයතනය නිසා යම් යම් ධර්මයක් හටගත්තොත් ඒ ආයතනයගේ නැතිවීමෙන් ඒ ධර්මය නැති වෙනවා කියන අවබෝධයක් ලැබෙන්නට ඕනේ. මෙන්න මේ විදිහට අපිට මේ ආයතනයන්ගේ ඇතිවීම නැතිවීම බලන්නට ඕනේ.
සමහිතන සංඥා සබන්දී නැවත තහඳින් පැහැදිලි කළා කියලා නැවතත් මේ මහත්මා කිල්ලිම අපි කරන්නම් අප්‍රමාදයේ කියන ධර්ම ක්‍රමයකින් නගන්න කරුණා කරලා පූජ්‍ය මොරගොල්ලේ සුමන යෝගී හිමි මරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුහුල්වැල්ල කියන ලිපිණේට ලිය මහත්මයාන රුපියල් 30ක මුද්‍රාවක් සමග මොරගොල්ලේ සුමන යෝගී හිමි ශ්‍රී රෝහණ යෝගාශ්‍රමයේ පුහුල්දල්ල කියන ලිපිනයේ. අද ඒ ධර්ම ග්‍රන්ථයේ පමණයි ඔබට දැනුම් දීමට තිබෙන්නේ. ඊට අමතරව රීලිමක් කරලා තිබුණා අම්බ ජනතාව සඳහන බෞද්ධ සංගමයකින්. ඒ අත්ංගේ නව තාක්ෂණික ක්‍රමානුව අම්බ ජනතාවට ලෝකේ බුදුදහම හඳුන්වා දීමට අවශ්‍ය කරන මේවලම් CD පැටි ආදී දේවල් නිෂ්පාදනය කිරීමට උදව් කරන්න කැමති අය ලිපිණයක් කියලා තිබුණා. ඒ ගැන උනන්දු වෙන්න කියලා අපි ඒක බොහොම අහිංසකින් දීමත්සයි මේ දෙසරයක් ප්‍රචාරය කළේ. ලිපිණිය හැටියට තිබුණේ අන්තජාතික බෞද්ධ සංගමේ 43 න් එක අමුණුගොඩ ඉඹුල්ගොඩ. මේ ගම්පහ පැත්තේ අමුණුගොඩ ඉඹුල්ගොඩේ ලිපිණිය තමයි මේ අන්තජාතික සඳහා වෙන බෞද්ධ සංගමේ තියෙන්නේ. ඉතින් ඒ බඳු උනන්දුවක් දක්වන එක කරනා කළා. ඒ වගේ අයට උදව් කරන්න ඉදිරිපත් වෙන්න. අපි ඊළඟ අපේ අසන්නත් අවස්ථාව ලබා දෙන්නම් ඔබේ ප්‍රශ්නයක් එකකින් අහන්න.
සෙරුවන් තරණ හාමුදුරුවනේ, සෙරුවන් තරණ ආරම්භක මැතිතුමනේ, මම ප්‍රශ්නය මාර්ගස්ත පුද්ගලයයි තලස්ස පුද්ගලය වශයෙන් පුද්ගලය 8 දෙනෙක් ඉන්නවා. එතනදී නිවන කියන தත්ත්වය මේ රහත් කියන தත්ත්වයට අතර එකකට අවස්ථාවල් නම්යක් සඳහන් වෙනවා. මෙතනදී හාමුදුරුවනේ මේ රහතන් වහන්සේ මේ නිවන මේ සියලු දෙක හතර தත්ත්වේ කොහොමද හඳුන්වන්නේ කියලා කරන්නේ.
එමත් නමන කියන්නේ නමුත් ප්‍රශ්නය ඇහුවා මේ මාර්ගස්ත පලස්ත කියන 8යි නිවනයි කියලා නවයක් මෙතන තියනවද නේද පෙන්නේ කියලා.
ඇත්තටම මෙහෙමයි, අපි කියමු මාර්ගය සහ ඵලය කියන දෙකම සංකතයි. හරිද? අරිහත් මාර්ගයත් අරිහත් ඵලය සංකතයි. අරිහත් මාර්ගයේ ඵලය තමයි ප්‍රතිඵලය තමයි අරිහත් ඵලය. මෙතනදී අපි කියමු අරිහත් ඵලය කියන තැන තමයි අපි රහතන් වහන්සේ කියලා කියන්නේ. මෙතනදී එකට කියන සෝපදිශේෂ. උපදිශේෂයක් තියෙන තව ස්කන්ධ සහිතව ක්ලේශ පරිනිර්වාණයක් තමයි මෙතෙන්දී තියෙන්නේ. ඒ හින්දා මේ නිවන කොටස් දෙකකට හඳුන්වන මුලින් කෙලෙස් පිරිනිවීමෙන් පිරිනිවෙනවා. ඊට පස්සේ ස්කන්ධ පරිනිර්වාණය කියලා ධර්මතාවයක් තියෙනවා. මේ ජීවිත සම්පතිය අවසානයේදී දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධයකුත් තියෙනවා. ඒ දුක්ඛ ස්කන්ධයන්ගේ නිරෝධය අපිට පණවන්න පුළුවන් කමක් නැහැ. ස්කන්ධයකින් හේතුව සහ ඵලය කියන දෙදෙනාගේ නිරෝධයෙන් අසංකතයට පැමිණීමක් තියෙනවා. එතකොට එහෙම අනුව බලනකොට මේ මාර්ග ඵල කියලා මේ අරියත් මාර්ගය අරියත් ඵලය කියපුතන අපි රහතන් වහන්සේ කියලා හඳුනනවා. මෙතනදී කියන සෝපදිශේෂ නිබ්බාන. උපදිශේෂයක් හිතයි උපදී කියනකොට අපි තේරුම් ගන්නට ඕනේ. ගොඩක් දෙනෙක් මේ වචනේ වරද්ද ගන්නවා. උපදී කියනකොට කෙනෙක් කියනවා, උපාදාන කියනවා, කෙලෙස් කියනවා. නමුත් එහෙම කිව්වොත් වරදිනවා. රහතන් වහන්සේට උපාදාන ශේෂයක් තියෙනවා, කෙලෙස් තියෙනවා කියලා. උපදී කියන වචනේ බෙදෙනවා කාම උපදී, කන්ද උපදී, ක්ලේශ උපදී, අභිසංස්කාර උපදී කියලා හතරකට බෙදෙනවා. රහතන් වහන්සේට කාම උපදී දුරුයි, ක්ලේශ උපදී දුරුයි, අභිසංස්කාර උපදී දුරුයි. නමුත් කන්ද උපදී කියන ටික තියෙනවා. මේ ස්කන්ධ උපදී තියෙන නිසා උපදිශේෂස්ස උපදිශේෂ උපදිශේෂයක් තියෙනවා. ඒ නිසා රහතන් වහන්සේ තණ්හාව නැති කළා. මෙතනදී මේ ප්‍රභේදය තමයි මේ ධර්මතාවයෙන් පෙන්වන්නේ කියන එක මට මතක කරන්නේ.
එහෙමයි පැහැදිලි. අපි ඊළඟ අසන්න තත්ත්වස්ථාන ලබා දෙන්නම්. ප්‍රශ්නය හඳුගෙනම කියලා
ස්වාමීන් වහන්සේ මේ සිරිවර්ධන කතා කරන්නේ දුන ගහින් මට දැනගන්න ඕන නේව සංඥා නා සංඥාය කියන එකයි සංඥා වේදීස නිරෝධ සමාපදී කියන එකයි මේ දෙක දෙකක්ද දෙකක් නම් ඒක වෙනස මොකක්ද කියලා දැනගන්න කැමතියි.
එහෙමයි. ඔව්, සංඥා වේදහිත නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ සියලුම සංඥා වේදනාවන්ගේ නිරෝධය. එතකොට සංඥා වේදනාවන් ගැන සංඥා වේදනාව නැති බවට කියනවා සඤ්ඤා වේදිත නිරෝධ සමාපත්තිය කියලා. හැබැයි ඒක චිත්ත සමතයක් එක්ක සාත් කරගන්න පුළුවන් දෙයක්. ඒක සමාපත්තියක් වෙන්නේ. ඒකද සංකතයි. නේව සඤ්ඤා නා සඤ්ඤාතලේ කියලා කියන්නේ සංඛාර අවශේෂ පැවැත්ම. මේ ලෝකයේ තුල අපිට පුළුවන් අපි කියමු ප්‍රථම ධ්‍යාන සඤ්ඤාව අතහරිනවා අපි හැම වෙලාවෙම ဒုတိය ධ්‍යාන සඤ්ඤාවට හිත තබලා. ဒုတိය ධ්‍යාන සඤ්ඤාව අතහරින්නේ අපි තෘතිය ධ්‍යාන සංඥාවට හිත තබලා මේ වගේ එක ධර්මතාවයක් අතරින් තව ධර්මතාවයකට හිත තබලා අන්තිමට මෙහෙම ගියහම ආකින්චායතන කියන සමාපත්තිය අපිට අතහරිනවා නේව සංඥා නා සංඥායතන කියලා. ඒ කියන්නේ සංඥාව ඇත කියන්නත් බැරි නැත කියන්නත් බැරි මස්තම දක්වා ඉතාම සියුම් වෙලා. ඒ තරමටම මේ සංඛාර අවශේෂ මස්තම දක්වාම චිත්තේ වැඩිව සියුම් වෙලා. නමුත් සංඥාවක් තියෙනවා. මේ සංඥාවක් තියෙනවද නැද්ද කියලා පනවන්න පුළුවන් කමකුත් නැත්තරමටම වැඩිලා. නමුත් ඒක සංකතයි. නමුත් ඒ තුලද සංඥා භවය යන ගණිතෙම යනවා එක. එතකොට ඒ තුල නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ ප්‍රතිපාගේ තමයි විඥාණයට අත්දැකීමක් නොලැබෙන බව. ඒ හින්දා ඒක විඥාන චිතියක් නෙමෙයි. නේව සංඥා නා සංඥා තලයේ කියන එකේ පැවැත්ම ওই විදිහට වීමෙන් සංකාරවශේෂ විදිහට ඒ සංඥාව ඇති නැති කියන තත්ත්වයට පත් වෙන්න බැරි එකේ විපාකීය පැත්තෙන් තමයි බලන්න තියෙන්නේ. මොකද එතන විඥාන චිතියක් නෙමෙයි. අසංඥා තලයයි නේව සංඥා නා සංඥා තලයයි විඥාන චිතියක් නෙමෙයි. ඒ දෙක මේ හැර අනිත් හතට අනිත් ධර්මයන්ට කියනවා සත්‍ය විඥානට්ටිද කියලා. එතකොට නිරෝධ සමාපත්තිය කියලා කියන්නේ ඇත සහ නැත කියන මට්ටමටවත් සිුම් වෙච්ච සංඥාවක් තියෙනවා නෙමෙයි. වේදනා සංඥාව සියලු ආකාරයෙන්ම නිරුද්ධ වෙන බවම පෙන්වනවා. ඊගොල්ලට අපි දත යුතුයි මේ නිරෝධ සමාපත්තිය සංඥා නිරෝධයක් වශයෙන් යා යුතුයි, නේව සංඥා නා සංඥා යතනේ සංකාර සමාපත්තියක් වශයෙන් යා යුතුයි කියලා. මොකද සංඥා සමාපත්තිය වශයෙන් පැමිණීමේ නිස්සතාව නේව සංඥා නා සංඥා තලයේ, නිරෝධ සංඥා වශයෙන් පැමිණීමේ නිස්සතාව සංඥා වේදිත නිරෝධ සමාපත්තිය. එතකොට මෙන්න මේ ධර්මතා දෙක තේරුම් කර ගන්නට ඕනේ. විශේෂයෙන්ම මේ තුලින් අපිට හොඳ ධර්මතාවයක් ලැබෙනවා. මේ ලෝකයේ සමතේ කියන කාරණාව විදර්ශනා කියන කාරණාව යථාර්ථය. මොකද හැම වෙලාවෙම චිත්ත භවනාව කරනකොට සමතේට අපිට හම්බ වෙන්නේ එක ධර්මයක් ප්‍රකට වෙන්නේ තව ධර්මයක් අතහැරීමෙන්. තව ධර්මයක් අතහැරීමෙන් තව ධර්මයක් ප්‍රකට වීමෙන්. එතකොට මෙහෙම මේ විදිහට ගියාම අපිට හැම වෙලාවෙම යම් ධර්මයක පැවැත්මක් මතයි තියෙන්නේ. මේ අපි අට සමාපatti පිළිවෙලෙන් ගියාම ආකාස සංඥායතන කියන සමාපatti අතහරින්නේ අපිට විඥාන සංඥායතන කියන සමාපත්තිය උපදවාගෙන. විඥාන සංඥායතන කියන සමාපatti අතහරින්නේ ආකින් චෛතන කියන සමාපත්තිය උපදවාගෙන. ආකින් චෛතන කියන සමාපත්තිය අපිට අතහරින්නේ නේව සංඥා නා සංඥායතන කියන සමාපත්තිය උපදවාගෙන. ඒ වුණාට නේව සංඥා නා සංඥායතන කියන සමාපත්තිය තුල සමාපත්තිය ගැන නෝන නැතිකම ඒක අවිද්‍යාව ඇසුර වෙනවා. කෙලස් නැහැ, කෙලස් නැති බව නොදන්නාකම අවිද්‍යාව. ඒක මේකේ ප්‍රත්‍යක්ම වෙනවා. වෙනත් බාහිර කෙලෙස්යක් මුකුත් නැහැ. නමුත් ඒ ධර්මයේ තුල ඇති ඒ ධර්මයන් ගැන නුවණ නැතිකම ඒකට තියෙන කෙලෙසේ වෙනවා. ඒ නිසා කල්ප 84000කින් පස්සේ හරි නැවත ආපහු මේ ලෝකයට නැත්නම් මේ දුකට ආපහු පැමිණෙනවා. ඒ නිසා ඒකද දුක්ඛ සත්‍යයට ඇයිති, ඒකද තුම්බවයට ඇයිති. නමුත් Nirodha සමාපත්තිය කියන කාරණාව තියෙන්නේ හැම වෙලාවෙම සංඥා වේදනාවන්ගේ Nirodhe huru kirimen. සංඥා වේදනාවන්ගේ Nirodhe නැවත නැවත huru kirimen මේ සංඥා වේදිත Nirodha සමාපත්තියට සම්බන්ධින්ට පුළුවන්. ඊට පස්සේ මේ Nirodhe කියන කරුණත් අපි හොඳට තේරුම් කරගන්න ඕනේ. Nirodhe කියන කාරණාවත් ධර්මතා දෙකකින් පවතිනවා. ඒ කියන්නේ අවිද්‍යා සහගතව Nirodhe කරමුණු කරන්න පුළුවන්. සම්මා දිට්ඨියටත් Nirodha කරමුණු කරන්න පුළුවන්. ඔබ හොඳට මම හිතන්නේ කාට හරි බලා ගන්න ඕන නම් මජ්ක්‍ධිම නිකාය මූලපරියාය සූත්‍රය බැලුවොත් ඒක පෙන්වන්න පුළුවන්. දැන් ওই නිවන වුණත් මේ උපාදාන කෙරෙන හැටි මූලපරියාය සූත්‍රයෙන් පෙන්වනවා. කුමක් නිසාද Nirodhayi කියන ධර්මතාවයේ පිළිබඳව පැවැත්ම යම්කිසි කෙනෙකුට නැත්තම්, ඒ කියන්නේ Nirodhayi කියන එක සම්මා දිට්ඨිය තුල උපන්නේ නැත්තම් මේ ප්‍රශ්නේ
තියෙනවා. එහෙනම් පැහැදිලි. ගැඹුරු දේවල් සින් බොහෝ දෙනෙකුට එක්වරම අවබෝධ වෙනවා වෙන්න පුළුවන්. ගැඹුරු දේ ටිකක් ප්‍රමාණිකූලව හිත යොමු කරනකොට ඒක
වැඩ
හිතුවා. අපේ ඊළඟ පිටරටේ සූදානම් ඉන්න ප්‍රශ්නයක් තමයි.
සම්මා සම්බුද්ධ සරණයි ගරුතර ස්වාමීන් වහන්සේ, ආරිපාල මහත්මයනි, මම මේ සම්බන්ධයෙන් මොකක්ද කතා කරන්නේ? ගම්මීර පඤ්ඤේන සුදේශිතානි අපි සාල ගැඹුරු ධර්මය දේශනා කරේ. ඇත්ත වශයෙන්ම මේ ධර්මය ගැන ටිකක් විමසලෙන් බලනකොට මස්නම් තේරෙන්නේ ගරුකුල ස්වාමීන් වහන්සේ අපි නැති දෙයක් ඇති හැටියට අරගෙන ඕක නැති කිරීමට දරන වෑයමක් එකක්. අනිත් එක මෙතන තියෙනවා දැන් කම්මස්සකාරකෝ නැති විපාකස්සච වේද සුද්ධ ධම්මා පවත්වන්තේ සම්මේ පරමදස්සං කියලා එහෙම මේ එකක් තියෙනවා. මෙතන ශුන්‍යතා විමුක්තිය අනිමිත්ත සුඛය තමයි මෙතන උගක්ම මේ අපිට ගතේ වෙත්තේ. මොකද මේක වර්තමානයේම අවබෝධයක් සාක්ෂාත් කළ යුතු ධර්මයක් කියලා මම ඒ කන්ද තමයි බුදුරජාණන් වහන්සේ රතන සෝසේ දික්කින්ච අනුපගම්ම කියලා දස්සනේන සම්පන්නෝ කාමේසු විනෙය ගේත නැහි ධාතුකබ්බ කිසිම දෘෂ්ටියකට නොවැටි අවබෝධ කටයුතු ධර්මයක් නේ.
මේ මොකද කරුණා කළා උදේ ප්‍රශ්නේ තියෙනවා.
මේක නේද මේ ගරුක ස්වාමීන් වහන්සේ අපි අවබෝධ කළ යුතු අවස්ථාවෙන් කියලා මම අහන්නේ. මොකෙන් සිද්ධේ?
හොඳයි සමන්තක මහත්තයාගේ ප්‍රශ්න ගොඩක් වුණා. ඔබ වහන්සේ තේරුම් ගත්ත ක්‍රමයට අපි එක තුන ප්‍රශ්න තුන
එකක් ඉස්සලා මතක් කරන්න ඕනේ. අනිමිත්ත ශුන්‍යත අපනේ හිත වෙච්ච පමණකින් ඒක තථාගතයන් වහන්සේ දේශනා කළ නිවන වෙන්නේ නැහැ. මොකද මේ ශාසනයෙන් පිටත් අනිමිත්ත චේතු විමුක්ති අප මේ ශුන්‍යත චේතු විමුක්ති ආකාසඤ්ඤායත චේතු විමුක්ති විඥානඤ්ඤායත චේතු විමුක්ති අපමණ චේතු විමුක්ති කියන චේතු විමුක්ති තියෙනවා මේ ශාසනයෙන් බැහැර. මේ ශාසනයේත් ශුන්‍යත අනිමිත්ත චේතු විමුක්ති තියෙනවා. එතකොට මේකේ වෙනස අපි හඳුනා ගන්නට ඕනේ. වෙනස හඳුනා ගැනීම මත තමයි අපිට අපි සම්පාදනය කළ යුත්තේ මොකද්ද කියන කාරණාව එන්නේ. ඕක මම හිතන්නේ විස්තර වශයෙන් තේරුම් ගන්නට ඕන නම් මජ්ක්‍ධිම නිකායේ වේදල සූත්‍රය වගේ මහ වේදල සූත්‍රය වගේ බැලුවොත් මේ වෙනස්කම් බොහොම ලස්සනට පැහැදිලිව පෙන්වලා තියෙනවා කියලා හිතෙනවා. ඒක තේරුම් ගන්න පුළුවන් කියලා. ඒකම අපි ওই පිළිබඳව තව ටිකක් මතක් කළොත් අනිමිත්ත චේතෝ විමුක්තිය අපනේ හිත චේතෝ විමුක්තිය ශුන්‍යත චේතෝ විමුක්තිය කියලා නිවනටත් හඳුන්වනවා. ඒ චේතෝ විමුක්තියයි එතකොට මේ ශාසනෙන් බහැර චේතෝ විමුක්තිය වෙනස මොකද්ද කියන එක තේරුම් කරගන්නවා නම් තේරුම් කළොත් ඒකෙදී අපි කියමු සරියුත් මහ රහතන් වහන්සේ සහ කොටිත මහ රහතන් වහන්සේ අතර වෙන ධර්ම සංවාදයකදී සරිත් මහ රහතන් වහන්සේගෙන් කොට්ට මහ රහතන් වහන්සේ මේ ප්‍රශ්නය අහනකොට සරිත් මහ රහතන් වහන්සේ උත්තර දෙනවා. එවත්නි අර්ථ වශයෙන් නොඑක් වූ පදබ්බෙන්ජන වශයෙන් එක් වූ ධර්මතාවයකුත් මේ තුල තියෙනවා. පදබ්බෙන්ජන වශයෙන් උත් වෙන්ගෙන් වූ අර්ථ වශයෙන් වෙන් වූ ධර්මතාවයකුත් තියෙනවා. ඒකෙදී පෙන්නනවා මේ ශාස්ත්‍රයෙන් බැහැර යම් කිසි කෙනෙක් සියලු නිමිති මෙනෙහි නොකිරීමෙන් එක්ම අනිමිත්ත සංඥාව මෙනෙහි කිරීමෙන් අනිමිත්ත චේතු විමුක්තියට සම්බන්ධින්න පුළුවන්. මේක මේ ශාසනයෙන් බැහැරයි. ඊටවස මේ ශාසනය තුල රාගය නිමිත්තක්, ද්වේෂය නිමිත්තක්, මෝහය නිමිත්තක්. රාගය නැති බවින් අනිමිත්තයි, ද්වේෂය නැති බවින් අනිමිත්තයි, මෝහය නැති බවින් අනිමිත්තයි. මේ අනිමිත්ත චේතු විමුක්තිය මේ ශාසනය ඇසුරු කරන අනිමිත්ත චේතු විමුක්තියයි කියලා. එතකොට මේ චේතු විමුක්තිය සම්පාදනය කරන රාග දේශ මොහ නැති බව කියන කාරණාව අපි තේරුම් කරගන්නේ කොහොමද කියලා අපි තේරුම් කරගන්නට ඕනේ. මොකද ඒක තුල තමයි ගොඩාක් සිම්බවකට යන්නේ. අපි මෙහෙම යමක් කළොත් අපිට මේ හැම දෙයක්ම නැති බව අරමුණු කරන්න පුළුවන්. සියලුම නිමිති නැති බව අනිමිත්තයි. ඊට පස්සේ මේ අනිමිත්තයි කියන බව අපිට නිමිත්තක් වෙලා කියලා අපි දන්නේ නැති වුණොත් මේක හිත උපාදාන වෙනවා. ඊට පස්සේ මේ ශාසනය තුල සියලුම සංකත සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි. ඊට පස්සේ මේ ආර්ය ශ්‍රාවකයන්ට හොඳ නුවණක් තියෙනවා. සියලුම නිමිත්තෙන්ගෙන් අනිමිත්තයි, නමුත් එක්ම අනිමිත්තයි කියන නිමිත්ත තියෙනවා. ඒ අනිමිත්තයි කියන නිමිත්තද සංකතයි පටිච්ච සම්පන්නයි කියන නුවණක් ඇසුරු වෙනවා. මේ නිසා ඒ අනිමිත්ත සංඥාව තුල තියෙන නිමිත්ත රාග දේශ මොහ රහිත නිසාම මේ ශාසනයේ අනිමිත්ත සංඥාව එළඹ සිටිනවා. මොකද මේ අනිමිත්ත චේතෝ විමුක්තිය ගැන කතා කළා මේ නුවණ නැති වුණා. ඊට පස්සේ ශුන්‍යතාවය ගැනත් පෙන්නනවා. සියලුම ධර්මතාවයන්ම ශුන්‍යයි. නමුත් ශුන්‍යයි කියන ධර්මතාවයෙන් අශුන්‍යයි කියන නුවණ තියෙන්න ඕනේ කියනවා. එතකොට මෙන්න මේ බවට අපිට නුවණ තියෙන්න
ඕනේ. එයිමයි. මම හිතනවා සමන්තක මහත්මයා සතුටු වෙයි මේ ගැඹුරෙන් මේ කරුණු විස්තර කරලා දීම ගැන. අපි ඊළඟ අවස්ථාව ලබා දෙමු.
මුත්සනයි අපේ ආමුදුරනේ මම තේරුම් අරන් තියෙන හැටියට සලායතන අරමුණුහා ගැටීමෙන් තමයි මේ පංච උපාදානස්කන්ධය හටගන්නේ කියලා මට ඒක මම මේ තේරුම් අරන් තියෙනක හරියද කියන එක මට අවබෝධ කරලා දෙන්න. අනිත් එක තමයි දැන් අපි හැම වෙලේම රූපය දැන් ඇසට රූපයක් දැකීම ගැන තමයි හුඟක් වෙලාවට මේ උදාහරණ වශයෙන් ඉදිරිපත් කරන්නේ. එහෙම කනට අපි හිතමු මිහිරි ගීතයක් ඇහුණා කියලා. ඒ ඇසුණු ගීතය දැන් එය පංච උපාදානස්කන්ධයට වෙදී යන ආකාරය කොහොමද කියන එක මට පැහැදිලි කරලා දෙන්න කියලා මම ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. මම පාලමා අධිකමෙන් සුසිලානන්දිනි පෙරේරා.
සුසිල පෙරමාත්‍යගේ ගැටලුවේ දෙපැත්තක් ඇරලා අපතල අපි
සලායතන ගැටීම නිසාද පංච උපාදානස්කන්ධ හටගන්නේ කියලා පළවෙනි ප්‍රශ්නෙට අපි උත්තර දුන්නොත් චෙතිද්දී මට මතක් කරන්න වෙනවා මෙන්න මෙහෙම. අපි මේ පංච උපාදානස්කන්ධ කියන තැන පොඩ්ඩක් දැනගන්න තෝනේ. මම මුලින් මතක් කළා අපි උපාදාන ස්කන්ධ කියන තැන කෙලෙස් දකින්න එපා. මේක උපාදානෝ ස්කන්ධ. මේ ස්කන්ධයන් කෙරෙහි පවතින උපාදානයක් තියෙනවා. මේ උපාදානයයි කෙලෙස්. අපිට උපාදාන ස්කන්ධ කියනකොට මේ දෙකම එකට එකතු වෙලා හම්බ වෙන්නේ. අපි ඔකට මෙහෙම කළොත් සීනි බෝතලේ කියලා කියනකොට අපි නිකන් සීනි ටික උපාදානය වගේ කියලා ගත්තොත් බෝතලේ කියන එක ප්ලාස්ටික් කියලා ගත්තොත් සීනි බෝතලේ කියන තැන අපිට තියෙනවා සීනි බෝතලේ දෙකක්. බෝතලේ කියන්නේ සීනි නෙමෙයි, සීනි කියන්නේ බෝතලේ නෙමෙයි. නමුත් මේ දෙක එකට තියෙන නිසා අපි සීනි බෝතලේ කියලා කියන්නේ. ඒ වගේ උපාදානය කියනක අපි සීනි වගේ ගත්තොත් බෝතලේ ඒ කියපේක බෝතලේ වගේ ගත්තොත් නෙමෙයි, ස්කන්ධ කියපු ටික බෝතලේ වගේ ගත්තොත් උපාදානය ස්කන්ධ දෙක එකට වෙලයි දැන් අපිට උපාදාන ස්කන්ධ තියෙනවා. එතකොට මේ හැම වෙලාවෙම උපාදාන ස්කන්ධ හැදෙනවා කියන තැන ස්කන්ධ හැදීම දකින්න එපා කෙලස් එක්ක. මෙහෙම හැදෙන ස්කන්ධ වලටයි මේ කෙලස් බැසගෙන තින්නේ. එහෙමයි අපි උපාදාන ස්කන්ධ කියන්නේ. මොකද අපිට හම් වෙන උපාදාන නිසා. නමුත් ස්කන්ධයෙන් ඇතිවීම ගැන කවදාවත් ස්කන්ධයෙන් ඇතිවීමට වර්තමාන කෙලෙසයක් තියෙනව නෙමෙයි. බෝතලේ තුල සීනි තියෙනව නෙමෙයි. බෝතලේ වීදුරු වෙන්න පුළුවන්, ප්ලාස්ටික් වෙන්න පුළුවන් නේද? එතකොට ඒ වගේ ආයතන ගැටීම නිසා පංච උපාදාන ස්කන්ධය හැදෙනවා කියලා මතක් කරනවා මම. එතකොට ඒ අවස්ථාවේදී ගන්දේපා ඒ ස්කන්ධ තුල කෙලස් තියෙනවායි කියන කරුණ මම කියන කරුණ සමහරට පැහැදිලි වෙනවා ඇති. එහෙම හටගන්නා වූ ස්කන්ධයන් ඇතිතතු නොදෙන උපාදාන වෙච්ච නිසායි මේවට උපාදාන ස්කන්ධ කියන්නේ. ඒ නිසායි මේ ස්කන්ධයන්ගේ ඇතිතතු බලලා මේ කෙලස් ටික අයින් කරන්න පුළුවන්. මේ බෝතලෙන් පහු කාලෙදී සීනි ටික අයින් කරන්න පුළුවන් වෙන්නේ සීනි බෝතලේ දෙක එකක් නොවුණු නිසා, දෙන්නු තිබුණු නිසා. ඒ වගේ මට පස්සේ මේ බෝතලේ ලුණු දාන්නත් පුළුවන්. ඈ එතකොට මට ඒක කියන්නේ ඈ
පොර දෙයක්
දාන්න පුළුවන්. එතකොට ඒක කියන්නේ ලුණු බෝතලේ කියලා. ඒ වගේ මේ ස්කන්ධයන් මත උපාදාන වෙලා තියෙනවා නම් ස්කන්ධයන්ගේ සලායතන ගැටීම නිසා ස්කන්ධයන්ගේ ඇතිවීම දැකලා උපාදානේ මට නැති කරන්න පුළුවන්. නමුත් මට හඳුන්වන්න දෙන්නේ දැන් අපි ඉන්න මට්ටමට උපාදාන ස්කන්ධ කියලා. නමුත් උපාදානේ දුර වෙච්ච දවසටත් කියන්නේ නැහැ උපාදාන ස්කන්ධ කියලා.
නන්දිනි පෙර මහත්මිය විශේෂයෙන් ඇහුවා මේ රූපය ගැන විතරයි බොහෝ විට අපි අවබෝධ කරගන්න ගන්නේ මේ ලස්සන සංගීතයක් වගේ දෙයක් කරනවත් මේ පහටම බෙදලා යන තත්ත්වයක්
එක්ක. නමුත් මෙතෙන්දි මම තවදුරටත් මතක් කරනවා කාම භවයේ සත්‍යයන්ට වැඩිපුර කෙලෙසිද තියෙන්නේ සංයෝජන ඇතුළත තියෙන රූපය හරහා. උදාහරණයක් මම කිව්වොත් අපි තේරගෙඩියක් කියනකොට තේරගෙඩියක් කියොත් ඔබට මතක් වෙයි රූපයක් ලස්සන. එතකොට මේ තේරගෙඩිය වැඩම හඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙන්නේ ඒ රූපෙමයි. මේ තේරගෙඩිය සුවඳයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි ඒ රූප සතහන. මේ තේර රහයි කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ රූප සතහන. තේරගෙඩියක් ඇඟට වැටුනේ කියලා කිව්වොත් ඒත් ඔබට මතක් වෙයි මේ සතහන. අපිට මේ ආයතන හයම එන මේකට කියනවා කාම සංඥාව කියලා. මේ ස්පර්ශ ආයතන හය වෙන්වෙන් කරලා දෙන්නේ නැතුව එකම සංඥාවක් දෙන්න බව තියෙන කාම භවයේ සත්‍යෙන්ද රූප සංඥාව හා බැඳිලා. මේ රූප සංඥාව තමයි ප්‍රකට. ඒකයි ಜಾති අන්ද කෙනෙකුට මේ ධර්ම තේරුම් ගන්න බෑ කියලා කියන්නේ. මේ ප්‍රගත්ම ලියා ගන්න තියෙන්නේ මෙතනින්ම නිසා. ඒ නිසා අපි වැඩිපුර මෙතෙන්ද මතක් කරන්නේ ඒ රූප සංඥාව වගේම ශබ්ද රූපයක් තියෙනවා නම් ඒක රූපය. ඒ ශබ්ද රූපයේ ගැටීම නිසා ඇති වෙන වේදනාව වේදනා ස්කන්ධේ, ශබ්ද සංඥාව සංඥා ස්කන්ධේ, සද්ධා ආරම්භය ඇති චේතනා සංස්කාර ස්කන්ධේ, සෝත විඥාන විඤ්ඤාණ ස්කන්ධේ. මජ්ක්‍ධිම නිකාය හත්කොදුම සූත්‍රයේ කියවනම් මම හිතන්නේ මේ ස්කන්ධය ගැන සරත් මහ රහතන් වහන්සේ දෙනුම දේශනා කළා තියෙනවා කියලා මතක් කරගන්න පුළුවන්.
එහෙනම් ඇත්තටම ඒ තුනේ ප්‍රශ්න දෙකටම හොඳ පිළිතුරක් ලැබුණා කියලා සතුට වෙනවා.
අපි ඊළඟ අසන්නට අවස්ථාව ලබා දෙන්නම්. අපි අද පැයකට වඩා කාලය ගන්නවා. ඒක නිසා හොඳට කල්පනා කරලා හොඳ ප්‍රශ්න අහන්න අපි අන්තරණයෙන් හොඳ පිළිතුරු ලබා ගන්න.
ඇසත් බාහිර රූපයක් ඇසේ විඥානය. ඒ චක්කු විඥානයේද ධම්ම ධාතු හැටියට ක්‍රියාත්මක වෙන්නේ. ඒ පළමු ප්‍රශ්නේ. මගේ දෙවෙනි ප්‍රශ්නේ එන්න බෑමුනේ දුක්ඛ ඥානය, සමුදය ඥානය, නිරෝධ ඥානය, මක්ඛ ඥානය. ඒක මාර්ගයේ ගිරීම හේතු වෙනවස්තාවක්. ඒ කියන්නේ ප්‍රතිපදාව. ඊට පෙර දුක්ඛ ඥානය ලබා ගැනීමට ප්‍රතිපදාවේ ක්‍රියාත්මක පූර්ව ප්‍රතිපදාවක ක්‍රියාත්මක වීමේ අවශ්‍යතාවය දිරුවන් තමයි.
අපි හන්ද මේ ප්‍රශ්නේ කටයුතු අපේ මුද්ද මාත්‍යා පිළිතුරු සබාරන.
එතකම දුක්ඛ ඥානං දුක්ඛ සමුදය ඥානං දුක්ඛ නිරෝධ ඥානං කියන මේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. උදාහරණයක් ඇටිර ලෝකෝත්තර මාර්ග ඥානයට ඇති කරගන්නට පූර්ව භාග ප්‍රතිපදාවක් තියෙනවා. ඒකට තමයි අපි නවමහ විදර්ශනා ඥානය කියන්නේ. හැම වෙලාවෙම විදර්ශනා ඥානය කියනක ලෞකිකයි. මේ විදර්ශනා ඥානවල ප්‍රතිඵලය තමයි ලෝකෝත්තර නුවණ. එතකොට ඒකට අපි කියන විදර්ශනා ඥානයට තව පැත්තකින් පච්චේ පරිග්‍රහ ඥානය නැත්නම් ධම්මටිති ඥානය කියලා මුලින්ම ධම්මටිති ඥානය පසුව නිර්වාණ ඥානය හම්බ වෙනවා. ඒක අපිට සුසීම සූත්‍රයෙන් බුදුරජාණන් වහන්සේ පෙන්වලා වදාළා. එතකොට ඒ වගේම අපි තේරුම් කරගන්නට ඕනේ මෙතෙන්දී ඇසත් රූපයත් දෙක ගැටීම නිසා අපිට හම්බ වෙන්නේ ධම්ම ධාතුවද කියලා. ඇසත් රූපයත් දෙක ගැටීම නිසා අපිට යම් සිතක් උපදිනකොට ඒ සිතේ පහළ වෙන වේදනා සංඥා චේතනා කියන නාම ධර්ම තියෙනවා නම් මෙන්න මේ වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි අපිට ධම්ම ධාතුව වෙන්නේ. මොකද සංස්කාර ස්කන්ධය කියලා හම්බෙන්න මොකද වේදනා ස්කන්ධ සංඥා ස්කන්ධ සංකාර ස්කන්ධය. ධම්ම ධාතුව කියපු තැන තමයි අපිට ධම්ම ආයතනය කියලා කියන්නේ. ධම්ම ආයතනය කියන තැන තමයි ධම්ම ධාතුව කියලා කියන්නේ. ධම්ම ධාතුව කියලා කියන හැම තැනකම තියෙන වේදනා සංඥා සංකාර විඥාන චක්කු හෝ සෝත හෝ ගාන හෝ ජීව හෝ කාය හෝ යම් යම් සිතක ස්පර්ශ නිසා හටගන්න ධර්මයෝ තියෙනවා නම් ඒ සිත නිරුද්ධ වුණාම ඒ සිතේ උපන්න වේදනා සංඥා චේතනා කියන නාම ධර්මයි ධම්මායතනයේ හැටියට අපිට අපව හම්බ වෙන්නේ. ඒ විතරක් නෙමෙයි මන ආයතනයේට හැකියාවක් තියෙන තමන්ම වේදනා සංඥා චේතනා උපද්දවලා තමන්ටම ඇසුරු කරන්නත් ඒ ධර්මයට අයිති වෙන ධම්මායතනයේ හැටියට. ඒතර ධම්මායතනය කියනකොට මේ ස්පර්ශ ආයතන 6ම නියෝජනය කරන ධර්මතා. එතකොට අපි මෙතනදී විශේෂයෙන්ම ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ඕනේ. ධම්මායතනය කියන කාරණාව තේරුම් ගන්නට ගියොත් තේරුම් ගත්තොත් අපිට මේ ලෝකෙම අවබෝධ කරගන්න පුළුවන් කියලා මට හිතෙන්නේ. මොකද මෙතෙන්දී අපි අද හිතාගන්නේ මේ මම දැන් මෙතන පෙන්නන මේ ටික බොහොම නුවණින් දකින්න රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ ධම්ම කියන මේ ටික අපි බාහිරයි කියලා හිතාගෙන ඉන්නේ. නමුත් මෙතෙන්දී මේ ධර්මතාවය බෙදලා ගන්න ඕනේ ධර්මතාවය. රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ්බ කියන ධර්මතා ටික මේ පහ බාහිර වෙනවා ඇහැ කන දිව නාසය ශරීරයට සාපේක්ෂව. ඊට පස්සේ ඇහැ කන දිව නාසය ශරීරයේ කියපු ටික බාහිර වෙනවා ධම්මායතනයට සාපේක්ෂව. ධම්මායතනේ බාහිර වෙනවා මන ආයතනයට සාපේක්ෂව. මම එහෙම බෙදුවේ අපි අද බාහිර ඇහැ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියලා කියනවා. අපි අපේම ඇහැ බැලුවොත් කණ්ණාඩියකින් නැත්තම් අපි මේ අපේ ශරීරයේ ආධ්‍යාත්මිකයි රූපේ බාහිරයි කියනවා. ඔබ ඔබේම ශරීරය දිහා බැලුවොත් දැන් ආධ්‍යාත්මිකයි කියන ශරීරය ඔබට බාහිර රූප ධාතුව වෙලා ඇති. එහෙම නේද? එතකොට අපි සද්දේ අපේම සද්දේ ඇහුවොත් එතකොට අපිට අපේම සද්දය ආධ්‍යාත්මිකයි කියවු මේ ටික බාහිර වෙලා ඇති. එතකොට මේ විදිහට බාහිර ආයතනයම ඊගාවට සාපේක්ෂව අපිට බාහිර ආයතන සාපේක්ෂව ආධ්‍යාත්මික වෙනකොට ඊගාව ධර්මයට සාපේක්ෂව මේ ටික බාහිර වෙනවා. මේක චිත්ත සමතේ මතයි අපි කියමු කාම භූමියේ තුල අපිට බාහිර රූප ශබ්ද ගන්ධ රස පොට්ටබ මේ ටික බාහිරයි ඇහැ කන දිව නාසය ශරීරය මේ ටික අධ්‍යාත්මිකයි. ඊට පස්සේ ඕරම් භාග්‍ය සංයෝජන දුර වෙලා උද්දම් භාග්‍ය සංයෝජන මට්ටමට එනකොට අපිට මේ ඇහකන දිවනාසේ ශරීරයේ කිපු ටික ඔක්කොම බාහිර වෙනවා. මනායතනේ ධම්මායතනේ කියන ටික අපිට ආධ්‍යාත්මික වෙනවා. මොකද මනෝමය රූපකින් එතකොට ජීවිතය පැවැත්ම
වෙන්නේ. එහෙමයි සාමරණි. ඔබanse පිළිතුරු කොමනයි? අපි ඊළඟ හිතවතට අවස්ථාව ලබා දෙන්නම්. ඔබේ ප්‍රශ්නයකටින් අහන්න. මේ
සංසද බලන්නේ.
ඔබ මේ අර කලින් ප්‍රශ්නේ අහපු කෙනාමයි. කරුණාකරලා නැවත ඔබට ගැටලුවක් එන්න ඉක්මනින් අහන්න. ඔබ කතා කරන අපිට ඇහෙනවා. කරුණාකරලා ඉක්මනින් ඔබේ ප්‍රශ්නේ නැවත යොමු කර.
මහත්මයානේ මගේ ප්‍රශ්නේ නම් ටිකක් දීර්ඝයි. මේ වචන වගේක තේරුම දැනගන්න තමයි මම මේ කතා කරන්නේ. ස්වාමීන් වහන්සේට කියලා මට ඒක තේරුම් කරලා දෙන්නත් බොහොම අපින් සිද්ධ වෙනවා. මේ සූවිසි බුදුගුණ කියන ධර්ම ග්‍රන්ථයේ සඳහන් වෙලා තියෙන අරහන් යන බුදුගුණය එහි තියෙනවා මේ විමෝක්ෂ කියලා වචනයක් අභිභායතන කියලා වචනෙකුයි අනුපූර්ව විහාර කියන වචනයයි වෛසාරවච ඥානය කියන වචනයයි අභිසම්බිදාවන් කියන වචනයයි ප්‍රතිසම්බිදාවන් කියන වචනයයි ඒ වචනවල තේරුමයි මට දැනගන්න ඕනි විමෝක්ෂ කියන්නේ වචනේ අටක් තියෙනවා කියන කරුණු ඒකයි අදිභායතන අටයි අනුපූර්ව විහාර නවයයි වෛසාරාජ්‍යයන් හතරයි ප්‍රතිසංවිධානන් හතරයි අභිඥාන් හයයි කියලා මේක මම හුඟක් කාලෙක ඉඳලා හොය හොයා දෙන්න බලන් හිටින් දැන් අහගන්න ගේ නැති නිසා තමයි මෙතන තමයි යොමු කරේ පෙරවන් සරණයි
විමුක්ඛ කිව්වහම අට විමුක්ඛ කියනකොට රූප දේහන හතරයි අරූප දේහන හතරයි දැනගන්න කුමක් නිසාද මම උපමාක්ව ප්‍රථම ධ්‍යානෙන් කාමෙන් මිදෙනවා ද්විතීයික ධ්‍යානෙන් විතක් විචාරයෙන් මිදෙනවා මේ විදිහට විමුක්ඛ දැනගන්න අනුපුබ්බ විහාර කියන එකත් මේ අට දැනගන්න අභිභායතන කියනකොට අභිභායතන කියන්නේ අභිභායතන කියන්නේ මඩිනවා කියලා භාවනා කරගෙන යනකොට ඒ විදර්ශනා සිතට හිත සමාධි වෙනකොට නොයේ රූප පෙනෙනවා ආධ්‍යාත්මික රූප සංඥායතුව බාහිර ස්වර්ණ උද ද්වර්ණ උද රූප පෙනෙනවා මේවා මැඩ යා යුතුයි මේ විදිහට අභිභායතන කියනකොට මැඩ යා යුතුයි අරහන් කියනකොට අපි දන්නවා බුදුරජාණන් වහන්සේ අරහන් කියන සුදුසුයි කියලා කෙලෙස් සතර නැසූ නිසා එතකොට සංසාර චක්‍රය අර සිඳලුකු නිසා රහසින්වත් පවුනකල නිසා තුන් ලෝවාසෙන් ධාමිස ප්‍රතිපද පූජාම් පිළිගන්න සුදුසු නිසා සුදුසුයි කියලා බුදුරජාණන් වහන්සේට අරහන් කියලා කියන සුදුසුයි කියන අර්ථයකින් ඒතර තව මොනවද තියෙනවද
වචන ගොඩක් ඇහුවා ඉතින් අපිට
පටි සම්බිදා කියලා වචනේ එතකොට අර්ථ ධම්ම නිරුක්ති පටිභාන කියන මේ හතර කියන පටි සම්බිදා කියලා අර්ථ ධම්ම නිරුක්ති ප්‍රතිභාන කියලා ඒක පරිසම් කලින්
මා හිතන්නේ එතුමියට හොඳයි මේ සංඛ්‍යා ධර්ම පිළිබඳ තියෙන පොතක් කරන් ඒවයේ සංඛ්‍යාත්මක ඉසේ ඉඳලා 60 දක්වා සමහර පොතක මම දැකලා තියෙනවා එහෙම කරුණු හදාරන එක මේ වගේ දැනක සාකච්ඡාවට ගන්නකොට වඩා ප්‍රයෝජනවත් වෙයි මොකද මේ දිගින් දිගට මේ වදහය පිටර කතා කරගෙන අපේ යන්ත්‍රන්ට වෙලාව මදි නිසා අපි ඊළඟ අපේ ආසන්න අවස්ථාව ලබා දෙනවා මේකෙන් පස්සේ සාහිත්‍යය හද අපිට ප්‍රශ්න වලට යොමු වෙන්න බෑ මේ අවසාන ප්‍රශ්නය අහන්නේ කවුද කියලා ප්‍රශ්න අහන්න
මාතර වෙනමෙන් එජ්ජි තේමසිරි මගේ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේ කාලේ පසු කාලවල ශ්‍රාවකයන් සහ ශ්‍රාවිකයන් නොවන අය එක්කම චානක් කරගෙන සත්‍ය අවබෝධයට කැමිනියා නිවන නිවනට පැමිණි සකුද්දාගාමි අනාගාමි වුණා අද බොහෝ සිවණක් පිළිස මේ ධර්මයේ ආධාරමින් ධර්ම දරවීමේ සම්බන්ධ ආචාර්ය මහත්යරවීමෙන් ගෞරව නම් වුණාම ලබා ගැනීම ධර්මය අල්ලා ගැනීම සත්‍ය අවබෝධයට බාධාවක් නේද?
තේමසිරි මහත්මයාගේ එක වචනයක් නම් තේරුණේ නැහැ හන්දනේ මේ ධර්මය අල්ලා ගැනීමෙන් බාධාවක් වෙනව නේද කියලා.
මම කියන්නේ ඒක නියම ධර්මය නම් අල්ලා ගැනීම කියන එක කිද්ද නැහැ. ඒක ධර්මයේ යට නියම විදිහට හම්බුනා නම් ඒක මතහැරෙනවා. එතකොට මම හිතන්නේ ලෝකයේ තුල නම් බුණාම මොනවා හරි තියෙනවා නම් ඒක ධර්මතාවය වෙනම එකක් ඒක ලෝකේ පැවැත්ම ඒකට ධර්මයේ සම්බන්ධයක් නැහැ ධර්මයේ කියන එක හරියට යම්කිසි කෙනෙකුට හම්බ වුණොත් ඒවත් ඒතරම් දැන් මේ අනන්ත සංසාරික ඉතන් ආපු තණ්හාව කියන එක නැති වෙනවා නම් ගෞරව නම් බුණාම කියන වගේ තැනක ටිකක් විතරක් ඉතුරු වෙන්නේ නැහැ ඉතින් මම කියන්නේ අපි ලෝකයේ ගැන නෙමෙයි බැලියුත් අපි කල යුත්තේ මොකද්ද කියලා අපි හරි දේ කරනවාද කියන එකයි මම හිතන්නේ අපි බැලිය යුත්තේ ලෝකය හරියට කරනවාද කියන එක නෙමෙයි අපි මොන හරි දෙයක් කිරීම නෙමෙයි අපි මොකද්ද කරන්න ඕනේ කියන එක බැලිය යුතුයි කියන එකයි මගේ අදහස
ලෝකය කියන එක තමාම කියලා
දුක දුක ඇතිවීම නැතිවීම නැති කරන මාර්ගය කියන මේ හතරම බම්බයක් මොන ශරීරය තුලින් පනවව ධර්මික කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වුවා අපි ඒ ධර්මතා හතර අපි තුලින් බලනවා නම් අන්තිමට අපිට ලෝකය කියලා දුස් කියන්න වෙන්නේ අපේ මනසටම
වෙයි. මම හිතන අපේ හැමදේ තාම ගැඹුරු දහම් කරුණු රාශියක් අපේ ශ්‍රාවකයෝ ඇහුවා. ඒකෙන් පේනවා මේ සුළුසුළු දේවල් නෙමෙයි ටිකක් ගැඹුරට හිතන ශ්‍රාවක පිරිසක් මේ ධර්ම දේශනාවලට අහුම්කම් දෙනවා කියලා. ඒක ගැන සතුටු වෙන්න ඕන ඇත්තටම. ඔබ වහන්සේත් තමයි ඉතාම පැහැදිලිව තමන්ගේ ධර්මඥානය ප්‍රයෝජනට අරගනිමින් ඒ අයගේ අවශ්‍යතා ඉෂ්ට කළා. අද ධර්මදේශනාව පිළිබඳව සහභාගී වෙච්ච අයට පින්දීම හැටියට දැන් මම මේ මතක් කරන්නේ ධර්මදේශනාව පැවැත්වුවේ ලැබුණවරු කණ්ඩාරම් සේනාසනේ ධර්මාචාර්ය පූජ්‍යපාද මාංකඩවල සුදස්සන හිමිපාණන් වහන්සේ. ඔබ වහන්සේට තවදුරටත් මේ ධර්මඥානය වැඩිපුර මෙරටේ ජනතාවට ලබා දීමට ශක්තිය ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. නිෂ්පාදනයෙන් අපට සහාය ලැබුණ සුජීව සම්පත් මහත්මයාගෙන්, මැදිරි සහාය ලැබුණ චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහත්මයාගෙන්, ඒ වගේම මෙබිරි සහාය ලැබුණ චන්ද්‍රසිරි වික්‍රමසිංහ මහත්මයාගෙන්, නිෂ්පාදක සහාය ලැබුණ උපාර මහසිංහ මහත්මයාගෙන්, දැන් මේ ධර්ම දේශනාවල CD පට කැසට් පට ලබා ගන්න කැමති අය කරුණා කරලා ආගමික අංශයෙන් විමසන්න. උපාල මහසිංහ මහත්මයා තමයි අද ඒ කටයුතු කරන්නේ. ඒ වගේම ධර්ම දානීය පිළිබඳ පොතක් අප්‍රමාදේ නමින් අප යොමු කළා මුරගොල්ල සුමන යෝගී හාමුදුරුව ශ්‍රී රෝහණ යෝගාශ්‍රමය පුල්වැල්ල ඒවට ලියලා ඒවා ලබා ගන්න උත්සාහ කරන්න. විශේෂයෙන්ම මේ ධර්මදේශනා දිනපතා ප්‍රචාරය වෙනවා. මේ වගේ සාකච්ඡා පොයේ දවසට පමණයි ප්‍රචාරය වන්නේ. ඒවා ඒ කැසට් පට ලබා ගන්න, CD පට ලබා ගන්න, CD ලබා ගන්න යත් කෙනට අවශ්‍ය නම් මේ ආගමිකාංශයෙන් විමසලා සායක ඒවා ලබා ගන්න. ඒ වගේමයි ඒ ආගමිකාංශයේ තුරගත අංකය මම කියන්නම් ඔබට 269 71 40 269 71 40. ඒ ධර්මදේශනාවල දායකත්වය බාර ගැනීමට දැන් ඔබට අවස්ථාව ලැබෙනවා. මම හිතනවා අපේ හඳුරංගේ ධර්මදේශනාවට දායකත්ව 6ක් 8ක් විතර දිගල ඉස්සුවක් කියවෙනවා වුණා. ඉතින් ඒ කාටත් ලොකු සතුටක් නේ. මේ වගේ ගැඹුරු දහමක් ලෝකයට අහන්න සලස්සලා ඒ පින ඒ මියගිය අයට සුබ වතනායට ආශිර්වාදයක් කරන්න කොච්චර වටිනා පින්කමක්ද සහභාගී වුණේ කියලා ඒ අයට මා හිතන්නේ ඉතාම සතුටුදායක අවස්ථාවකට මේකෙන් උදා වුණා කියලා අපි සතුටු වෙනවා. ඉදිරියටත් තම තමන්ට පින් දෙන්න කැමති අවස්ථාවලදී මේ ධර්ම දේශනාවල දායකත්වය බාර ගන්න. මම නැවතත් කියන්නම් 269 71 40 කියන දුරකථන අංකය අමතලා ඔබට තොරතුරු ලබා ගන්න පුළුවන්. මේ නිසා මම නැවතත් ඔබට අවධානය යොමු කරන්නේ ඒ ආගමික අංකයේ ගුවන් විදුලි සංස්ථාවේ ඔබගේ අවශ්‍යතා ඉෂ්ට කරලා දීමට ධර්මමය සෝදානමින් සිටිනවා. කරුණාකරලා විමසලා දුරකථනයෙන් හෝ ලිප් මාර්ගයෙන් හෝ ඔබට අවශ්‍ය දේවල් ලබා ගන්න. ඉතින් මෙතෙක් මා නම් කිව්ව සියලු දෙනාම අපට මේ අද පින්කම කරගන්න උදව් වුණා. ඒ හැමදත් අපේ ධර්මදේශිකයන් වහන්සේටත් ශ්‍රාවක ඔබ හැම දෙනාටත් මේ ධර්මදේශනාවේ පින්කමේ ශක්තියෙන් ධර්ම ශ්‍රවණය කිරීමේ ශක්තියෙන් යහපතක්ම උදා වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමින් අද අපේ ධර්ම සාකච්ඡාව මෙවැනි තරම් මේ සමාප්ත කරනවා. හැම දිනකටම සේවන් කරනවා.